SBS Radio.
සුපුරුදු පරිදි අදත් සිකුරාදා දිනයේදී අපි සූදානම් ක්‍රීඩා පිටියේ තතුබිත් විමසා බලන්නට ශ්‍රී ලංකාව සහ බටහිරීදී කොදෙව් දේශය අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට අපි පළමුවෙන්ම අවධානය යොමු කරන්නේ මෙම තරගාවලියේ තරඟ දෙකක් මේ වන විට නිමාවට පත් වී තිබෙන්නේ. විශේෂයෙන්ම මේ වන තෙක් ක්‍රීඩාලෝලීන්ගේ අවධානය එතරම් මේ තරගාවලියට යොමු වුණේ නැහැ. නමුත් දෙවැනි ටෙස්ට් තරගයේ අතරතුරදී සිදු වූ මතභේදාත්මක සිද්ධියක් හේතුවෙන් මේ වන විට ලොව පුරා ක්‍රීඩාලෝලීන්ගේ අවධානය මේ තරගාවලිය දෙසට යොමු වී තිබෙනවා. අපි මේ තරගාවලිය සම්බන්ධයෙන් වාර්තා වන තොරතුරු පළමුවෙන්ම කතා බහ කරන්නට සූදානම්. අපි ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගන්නවා ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන, අපි පළමුවෙන්ම දැනගන්නට කැමති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කොදෙව් තරඟ සංචාරයේ තොරතුරු.
ඔව් සංජය, ශ්‍රී ලංකාව සහ බටහිරින්දයේ කොදෙව් කණ්ඩායම අතර පැවැතුණු දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජය පරාජයෙන් තොරව අවසන් වුණා. කෙසේ වෙතත් මෙම තරගයේ පුරාවටම ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ගේ දක්ෂතා ඉතාමත්ම ඉහලින් කැපී පෙනුණු බව සඳහන් කළ යුතුම කාරණාවක්. මෙම තරගයේ ප්‍රථම ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකාව ලකුණු 253ක් ලබා ගන්නා විට නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 119ක් ලබා ගන්නට සමත් වුණා. පිළිතුරු ලෙස කොදෙව්වන් තමන්ගේ ප්‍රථම ඉනිමට ලකුණු 300ක් ලබා ගත්තා සියලන් දැවි. ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ගේ දෙවන ඉනිම සඳහා සියලන් දැවි ලකුණු 342ක් ලබා ගත්තා. එම ඉනිමේදී ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවන්ගේ දක්ෂතා නැවතත් ඉතාමත්ම ඉහලින් කැපී පෙනුණා. කුසල් මෙන්ඩිස් එම ඉනිමේදී සාර්ථකත්වයට පත් වුණා ලකුණු 87ක් සමගින්. නිරෝෂන් දික්වැල්ල ඉතාමත්ම තීරණාත්මක ලකුණු 62ක් එම ඉනිමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා ගත්තා. මෙහිදී කැපී පෙනුණු පන්දු යවන්නා බවට පතුනේ ෂනන් ගේබ්‍රියල් කොදෙව්වන් වෙනුවෙන් ලකුණු 62කට කඩුලු 8ක් බිඳ හෙලීමට ඔහු සමත් වුණා. මේ ඉතාමත්ම සුවිශේෂී පන්දු යැවීමක් ලෙස එම තරගයේදී වාර්තා පොත් අතරට එක් වුණා සංජය. වගේම ඒ අනුව තමයි කොදෙව්වන්ට මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 296ක ඉලක්කයක් හිමි වුණේ. කෙසේ වෙතත් තරගයේ අවසන් වන විට අයහපත් ආලෝක තත්ත්වයේ හේතුවෙන් කොදෙව්වන්ට ලබා ගැනීමට හැකියාව ලැබුණේ කඩුලු 5ක් දැවි ලකුණු 147ක් පමණයි. ශ්‍රී ලංකාවට පන්දුවාර සංඛ්‍යාව ප්‍රමාණවත් වුණේ නැහැ කොදෙව්වන් සියලුම දෙනා දවා ගන්නට. මේ සඳහා බලපෑ හේතු සාධක කිහිපයක්ම තිබෙනවා. මෙම තරගයේ පුරාවටම තරගයේ තුන්වන දිනේ ආරම්භයේදී ශ්‍රී ලංකාව අතින් තමන්ගේ තරගයේ පැය දෙකහමාරක කාලයක් අහිමි කරගත්තා කීවොත් නිවැරදි. ඒ වගේම කොදෙව් ප්‍රථම ඉනිමට ශ්‍රී ලංකාවේ බරදක් නිසාවෙන් ප්‍රසාද ලකුණු 5කුත් හිමි වුණා. මේ ආශ්‍රිත කරුණු කාරණාව පිළිබඳව සඳහන් කරනවා නම් සංජය, තරගයේ විනිසුරුවන් තුන්වන දිනේ ආරම්භ කිරීමට විනාඩි 15කට පමණ පෙර ශ්‍රී ලංකාවට දැනුම් දී තිබෙනවා පන්දුව වෙනස් කරන බවට. ඊට හේතුව ලෙස විනිසුරුවන් දක්වා තිබුණේ පන්දුවේ හැඩය පිළිබඳව තමන් සෑහීමකට පත්වන්නේ නැති බවයි. එසේ වෙතත් ශ්‍රී ලංකා පිල මේ සම්බන්ධයෙන් තමන්ගේ විරෝධතාව ප්‍රකාශයට පත් කළා. මේ නිසාවෙන් මෙන්න මේ මත ගැටුම පැය දෙකහමාරකට අධික කාලයක් ගත වූ නිසාවෙන් අවසානයේදී එය බලපෑවා ශ්‍රී ලංකාවට තමන්ගේ යැවිය හැකිව තිබූ පන්දුවාර සංඛ්‍යාවක් අඩු වූ බවත් සඳහන් කළ යුතුයි. මෙහි අවසන් ප්‍රතිඵලය බවට පත්ුණේ විනිසුරුවන් තීරණය කළා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නට. තරගයේ රූපවාහිනී විස්තර විචාරය අතරතුර ඒ රූපවාහිනී දර්ශන උපයෝගී කර ගනිමින් තුන්වන දිනේ අවසානයේදී තරග තීරකවරයා ලෙස කටයුතු කළ ජවගල් ශ්‍රීනාත් සහ විනිසුරුවරුන් එක්කසුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වුවා. එහිදී තීරණය වුණා දිනේෂ් චන්දිමාල් යම් ආකාරයකින් පන්දුවේ ඔපය වැඩි කිරීමට යම් ද්‍රව්‍යයක් භාවිතයට ගත් බව. සංජය, මේ සම්බන්ධයෙන් සඳහන් කළ යුතු කාරණාවක් තිබෙනවා. අප මීට පෙර අසා තිබෙන්නේ පන්දුවේ ඔපය ඉවත් කිරීම සඳහා නැත්නම් පන්දුව පළදු කිරීම සඳහා ක්‍රීඩකින් යම් යම් ද්‍රව්‍ය භාවිතා කළ බවටයි. මීට මාස 3කට පෙර ඔස්ට්‍රේලියාව පැත්තෙන් මේ සම්බන්ධයෙන් ඉතාමත්ම ආන්දෝලනාත්මක පුවතක් වාර්තා වුණා. ඔස්ට්‍රේලියානු නායකයා උපනායකයා ඇතුළු ක්‍රීඩකින් 30 දෙනෙකුටම වසරක තරඟ තහනමක් පැනවුණා. නමුත් මේ සඳහා ඔස්ට්‍රේලියානු නායකයා හෝ උපනායකයා ඍජුවම සම්බන්ධ වුණු තත්වයක් තිබුණේ නැහැ. නමුත් ශ්‍රී ලංකාවේ නායකයා දිනේෂ් චන්දිමාල් තරගයේ අතරතුර යම් ද්‍රව්‍යයක් තමාගේ සාක්කුවේ සිට මුඛයට දමා ගන්නා ආකාරයත් ඉන් අනතුරුව තමන්ගේ දකුණු අතේ මැද ඇඟිල්ල උපයෝගී කරගෙන කේතය ලබාගෙන එය පන්දුවේ එක් පැත්තක ඔපය වැඩි දියුණු කිරීම සඳහා යොදා ගන්නා ආකාරය ඉතාමත්ම පැහැදිලිව රූපරාමුවල දක්නට ලැබුණා. මෙන්න මේ කාරණාව මත තමයි බාහිර ද්‍රව්‍යයක් පන්දුවේ ඔපය වැඩි කිරීම සඳහා යොදා ගැනීම යන චෝදනාව මත දිනේෂ් චන්දිමාල්ට එක් තරගයක තරඟ තහනමක් පැනවීමටත් ඔහුගේ තරඟ ගාස්තුවෙන් 100%ක් අහිමි කිරීමටත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවරගෙන තිබුණා. මින් අනතුරුව තවත් ප්‍රශ්නයක් ඉතිරි වී තිබෙනවායි තමයි පන්දුව පළඳු කිරීමේ වරද එක් අතකින් තිබියදී මෙම තරඟය පැය දෙකහමාරක් පවත්වීමට නොහැකි වන ලෙස ශ්‍රී ලංකා කළමනාකාරීත්වයේ කටයුතු කළ නිසාවෙන් මේ සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව තවත් වෙනම විනය පරීක්ෂණයක් පැවැත්වෙනවා. මේ සඳහා ශ්‍රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහ, කළමනාකරු අසංක ගුරුසිංහ, ඒ වගේම නායක දිනේෂ් චන්දිමාල්ට එරෙහිව වෙනම පරීක්ෂණයක් පැවැත්වෙනවා. යම් ආකාරයකින් ඔවුන් මේ සඳහා වැරදිකරුවන් වුවහොත් ඔවුන්ට තරඟ හතරේ සිට අට දක්වා තහනමක් පැනවීමට ඉඩ තිබෙනවා. මේ ඉතාමත්ම බරපතල වැරදක් ලෙසයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සලකන්නේ. නැතිනම් සංජය ලෙවල් 3 නැතිනම් තුන්වන කාණ්ඩයේ වරදක් හැටියටයි සැලකෙන්නේ. මේ නිසාවෙන් ඔවුන්ට දැඩි දඬුවම් පැනවීමටත් ඉඩ තිබෙන බව වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් වන පරීක්ෂණ මේ වන විටත් සිදුවනවා. අපිට වාර්තා වන ආකාරයට බොහෝ විට හෙට ආරම්භ වීමට නියමිත තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයේ අතරතුරදී මේ සම්බන්ධයෙන් අපට නිශ්චිතවම යමක් දැන ගැනීමට හැකියාව ලැබෙන බව තමයි වාර්තා වන්නේ. අපිට මේ වන විට තොරතුරු වාර්තා වන ආකාරයට දිනේෂ් චන්දිමාල් තමන්ට එල්ල වූ දඬුවමට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කර තිබෙනවා. එය පැය 48ක් ඇතුළත ඉදිරිපත් කළ යුතුව තිබුණා. මේ ඇපෑල නිසාවෙන් ඒ පිළිබඳව නැවතත් සලකා බැලීමට තවත් සතියක පමණ කාලයක් ගතවන නිසාවෙන් බොහෝ විට ඔහුට තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරඟයට සහභාගී වීමටත් ඉඩ ලැබීමට ඉඩ තිබෙන බව තමයි අපිට මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පැත්තෙන් වාර්තා වන්නේ. දිනේෂ් චන්දිමාල්ගේ පසුගිය සතියේ දක්ෂතා නිසාවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිකුත් කළ නවතම ටෙස්ට් පිටිකරුවන් වර්ගීකරණයේ ඔහු 9 වන ස්ථානයේ දක්වා ඉහළට පැමිණීමටත් සමත් වී තිබෙනවා. කෙසේ වෙතත් බලමු හෙට ආරම්භ වන තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයට දිනේෂ් චන්දිමාල් සහභාගී වේවිද කියලා. මෙම තරඟයේ විශේෂත්වයක් තිබෙනවා. ප්‍රථම වතාවට තමයි ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් දිවා රාත්‍රියේ ටෙස්ට් ක්‍රිකට් තරඟයකට සහභාගී වන්නේ. මේ සියලු කරුණු කාරණා සමගින් අපි බලාපොරොත්තුෙන් සිටින්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කළමනාකාරීත්වයට පුහුණුකරුට සහ නායකයාට මින් ඉදිරියට හිමිවන දඬුවම් පිළිබඳවයි. එසේ වුවත් සංජය, එළබෙන මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ ටෙස්ට් තරඟ දෙක සහ එක්දින තරඟාවලියෙන් තරඟ කිහිපයක් මොවුන් තිදෙනාට අහිමි වීමට ඉඩ තිබෙනවා.
රංගන, මේ අතරතුර අපිට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් වාර්තා වන තවත් කාරණයකට අවධානය යොමු කරන්නට සූදානම්. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරයා පසුගියදා හිටපු ප්‍රකට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් කීප දෙනෙකුගෙන් ඉල්ලීමක් කර තිබුණා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමගින් එක්වන්නට කියලා උපදේශකවරුන් ලෙස. නමුත් මේ ක්‍රිකට් ක්‍රීඩකයින් අදාළ අමාත්‍යවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවට මාධ්‍ය වාර්තා කර තිබුණා. අපි දැනගන්නට කැමති මේ පිළිබඳව තොරතුරු.
සංජය, ඔබ සඳහන් කළ ආකාරයටම ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ වර්තමානයේ පවතින අර්බුදකාරී වාතාවරණය බලපා තිබෙනවා මේ වන විට පැවැත්වෙන කොදෙව් තරඟාවලියටත්. මක් නිසාදයක් මේ වන විට කොදෙව් දේශයේ ඇති වී තිබූ තත්ත්වය නිසියාකාරයෙන් කළමනාකරණය කර ගැනීම සඳහා අත්දැකීම් සහිත කළමනාකාරීත්වයක් ක්‍රිකට් පාලක මණ්ඩලයක් ශ්‍රී ලංකාව තුළ නොසිතීමත් මේ ප්‍රශ්නය මෙතරම්ම දුරදිග යාමට හේතු වූ බවටත් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මක් නිසාදයක් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය පවතින්නේ නිසි බලධාරීකු යටතේ. ඔහුට අත්දැකීම් නෑ මෙවැනි තත්ත්වයක් කළමනාකරණය කරගන්නට. මෙයත් යම් ආකාරයකින් බලපෑවා වන්නට පුළුවන්. එවගේම සංජය, මේ කොදෙව් දේශයේදී ඇති වූ තත්ත්වය මෙතරම් දුරදිග නොගොස් රැක ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරුවා අසංක ගුරුසිංහ, ඒ වගේම පුහුණුකරුවා චන්දික හතුරුසිංහ මීට වඩා බුද්ධිමත්ව කටයුතු කළ යුතුව තිබූ බවත් ඇතැම් මාධ්‍ය වාර්තා කරනවා. මෙන්න මේ තත්ත්වයන් යටතේ තමයි ක්‍රීඩා අමාත්‍යවරයා පසුගියදා ඉල්ලීමක් කළා හිටපු ජ්‍යෙෂ්ඨ සුපිරි පිතිකරුවන් නැතනම් ක්‍රිකට් ක්‍රීඩකයින් වන අරවින්ද ද සිල්වා, කුමා සංගක්කාර, මහේල ජයවර්ධන, රොෂාන් මහනාම වගේම මුත්තයා මුරලිදරන්ට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඉදිරියේදී සම්බන්ධ වන්නට කියලා. නමුත් සඳහන් කළ යුතුයි මේ සියලුම පුද්ගලයන් අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ප්‍රථමයෙන්ම මහේල ජයවර්ධන තමයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණේ. ඒ අනුව දිගින් දිගට ඔහුගේ මග යමින් මා පසුගිය සතියේදී සඳහන් කළ ආකාරයටම අනෙකුත් පුද්ගලයන් සියලු දෙනාම ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණා. ක්‍රීඩා අමාත්‍යවරයා පසුගියදා සඳහන් කර තිබුණා ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි ක්‍රීඩකින් වන මේ ක්‍රීඩකින් නැවතත් තමගේ මව්බිමට මීට වඩා සේවයක් කිරීමට ඉදිරිපත් විය යුතු බවටත්. නමුත් මේ සඳහා සමාජ මාධ්‍ය වෙබ් අඩවි ඔස්සේ ක්‍රීඩා ලෝලින් නැතිනම් ප්‍රේක්ෂකයින් නිසි ප්‍රතිචාර දක්වා තිබුණා ක්‍රීඩා අමාත්‍යවරයාට. විශේෂයෙන්ම මේ කීර්තිමත් ක්‍රීඩකින් උපයෝගී කරගෙන තමන්ගේ නොහැකියාව වසා ගැනීමට දේශපාලකයින් සහ ක්‍රිකට් පරිපාලනය ගන්නාව උත්සාහයට මේ ක්‍රීඩකින් කිසිසේත්ම බිලි නොබිය යුතු බව තමයි ක්‍රීඩාලෝන්ගේ මතය වී තිබුණේ. මේ තත්ත්වයේ උඩ මේ ක්‍රීඩකින් මේ ක්‍රිකට් පරිපාලනය සමග කිසිදු ආකාරයකින් සම්බන්ධ වන්නේ නැති බවත් සඳහන් කරන්නට ඕනේ සංජය. ඒ වගේම සංජය මහේල ජයවර්ධන සම්බන්ධයෙන් ඊයේ සවස් වන විට තවත් තොරතුරක් වාර්තා වුණා. ඒ තමයි ඔහුව මේ වන විට තෝරාගෙන තිබෙනවා එංගලන්තයේ MCC ක්‍රීඩා සමාජයේ නායකත්වයට තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙනවා. MCC ක්‍රිකට් සමාජය වගේම නේපාලයේ සහ නෙදර්ලන්තය අතර මෙහි MCC ක්‍රිකට් සමාජයෙන් නායකත්වයට මහේල ජයවර්ධන පත් කර තිබෙනවා. යනුව සංජය මෙතරම්ම ජාත්‍යන්තරයට ගිය පිළිගැනීමක් තිබෙන්නා වූ ජාත්‍යන්තරයේ විශ්වාසයක් තිබෙන සන්නාමයන් බවට පත් වූ මේ ක්‍රීඩකින් පස් දෙනා කිසිදු ආකාරයකින් ශ්‍රී ලංකාවේ දේශපාලනයට හෝ මේ ක්‍රිකට් පරිපාලනයට එක් වී තමන්ගේ කීර්තිමත් නාමයට හානියක් කර ගැනීමට කිසිසේත්ම සූදානම් නැති බව තමයි අපට මේ අවස්ථාවේදී සඳහන් කිරීමට තිබෙන්නේ.
රංගන දැන් අපි අවධානය යොමු කරමු පසුගියදා කැනඩාවේදී නිමාවට පත්වුණු ජාත්‍යන්තර සවියස වීමේ තරගාවලිය දෙසට. මෙහිදී ශ්‍රී ලංකාවෙන් සහභාගී වූ එක් ක්‍රීඩකයෙකුගෙන් සුවිශේෂී දස්කම් වාර්තා වුණා. අපි ඒ පිළිබඳව තොරතුරු ඔබගෙන් දැනගන්නට කැමැති.
රන්සිලු ජයතිලක තමයි සංජය ඒ සුවිශේෂී ක්‍රීඩකයා. ඔහු සමත් වුණා කැනඩාවේදී පැවැත්වුණු ලෝක සවියස වීමේ ශූරතා තරගාවලියේදී තමන් සතු වූ ආසියානු වාර්තාව අලුත් කරන්නට. කිලෝග්‍රෑම් 120 බරපන්තියෙන් තමයි ඔහු තරගාවලියට එක්වන්නේ. ඔහු සමත් වනවා ඩෙඩ්ලිෆ්ට් ක්‍රමයට කිලෝග්‍රෑම් 317.5ක් ඔසවමින්, මීට පෙර කිලෝග්‍රෑම් 315ක් ඔසවමින් ඔහු විසින්ම පිහිටවා තිබූ තරග වාර්තාව අලුත් කරමින් නව ආසියානු වාර්තාවක් බිහි කරන්නට. ඒ වගේම ඔහු සමත් වනවා ස්කොට් ක්‍රමයේ යටතේ කිලෝග්‍රෑම් 285ක් ඔසවන්නටත්, බෙන්ච් ප්‍රෙස් ක්‍රමයේ යටතේ කිලෝග්‍රෑම් 135ක් ඔසවමින් සමස්තයක් ලෙස කිලෝග්‍රෑම් 737.5ක බරක් ඔසවමින් කිලෝග්‍රෑම් 120 බරපන්තියේ ලෝකයේම 16 වෙනියා බවට පත්වන්නට රන්සිලු ජයතිලකේ යනුව සමත් වී තිබෙනවා. මේ තරගාවලිය සඳහා ලෝකයේ රටවල් 57ක් නියෝජනය කරමින් ක්‍රීඩකින් 500ක් පමණ සහභාගී වී සිටියා. ශ්‍රී ලංකාව තුළ සවිස වීමේ ක්‍රීඩාවට තරම්ම තැනක් නොතිබුණත් මේ ක්‍රීඩකයා පසුගිය වසර 5ක පමණ කාලය තුළ ජාත්‍යන්තරය තුළ ඉතාමත්ම ඉහළ දක්ෂතා දක්වීමට සමත් වී තිබීමත් කැපී පෙනෙන සාධකයක් සංජය.
රංගනය වගේම මලල ක්‍රීඩාව දෙසට අපි දැන් අවධානය යොමු කරමු. මීටර 800 පිරිමි ඉසව්වේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් පසුගියදා බිහි වුණු බවට තොරතුරු අපිට වාර්තා වුණා. දැනගන්නට කැමති මේ පිළිබඳ තොරතුරු.
කෙන්‍යාවේදී තමයි සංජය මේ නව ශ්‍රී ලංකා වාර්තාව බිහි වී තිබුණේ. ඉඳුනිල් හේරත් විසින් තමයි මේ නව වාර්තාව බිහි කළේ. ඔහු මේ දිනවල කෙන්‍යාවේ විශේෂ පුහුණුවක් සඳහා සහභාගී වෙමින් සිටිනවා. මීටර 800 ඉසව්ව නියෝජනය කරමින් කෙන්‍යාවේ පැවැත්වුණු තරගායක් අතරතුර ඔහු එම තරගයේ දෙවන ස්ථානයට පත් වුණත් ඔහුගේ තරග නිමි කාලය ශ්‍රී ලංකාවේ නව ජාතික වාර්තාවක් බවට පත් වුණා. විනාඩි 1යි 47.13කින් එම ඉසව්ව නිමාවට පත් කරන්නට ඔහු සමත් වුණා. ඒ අනුව ඔහු අතින් බිඳ වැටෙන්නේ මීට වසර 25කට පෙර 1993 වසරේ රංජිත් සුභසිංහ ක්‍රීඩකයා විසින් තබා තිබූ වාර්තාවයි. ඒ අනුව මෙවර 2018 ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තුවේ ඉහළින්ම සිටින්නා වූ ක්‍රීඩකෙක් බවට ඉඳුනිල් හේරත් පත් වී තිබෙනවා. ඔහු මේ දිනවල විශේෂයෙන්ම පසුගිය දෙසැම්බර් මාසයේ සිට එළඹෙන ජූලි මාසයේ දක්වා කෙන්‍යාවේදී විශේෂිත පුහුණුවක් ලැබමින් සිටින්නේ. ඉන් අනතුරුව තමයි ඔහු කෙලින්ම ඉන්දුනීසියාව බලා පිටත්ව යාමට නියමිත වන්නේ ඉන්දුනීසියාවේදී පැවැත්වෙන 18 වන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා.
රංගනයේ වගේම මොංගෝලියාවේදී පැවැත්වෙන ජාත්‍යන්තර බොක්සින් තරගාවලියකට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් පිටත්ව ගියා. අපි දැනගන්නට කැමති මේ පිළිබඳ තොරතුරු.
මොංගෝලියාවේ පැවැත්වෙන උලන්බතාර් ජාත්‍යන්තර බොක්සින් තරගාවලිය සඳහායි මේ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙකු පසුගියදා දිවයිනෙන් පිටත්ව ගියේ. මේ තරගාවලිය මේ වන විට ආරම්භ වී තිබෙනවා. එළබෙන 25 වනදා දක්වා තරගාවලිය පැවැත්වෙනවා. මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිරිමි අංශය වෙනුවෙන් තිවංක රණසිංහ, ඉෂාන් බණ්ඩාර වගේම දිනිදු සපරමාදු සහභාගී වනවා. ඒ වගේම කාන්තාංශය නියෝජනය කරමින් අනුෂා කොඩිතුවක්කු, කේෂානි හන්සනී, ක්‍රිෂ්මි ධර්මතිලක යන ක්‍රීඩිකාවන් සහභාගී වනවා. මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනාම එළබෙන අගෝස්තු මාසයේ ඉන්දුනීසියාවේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා බොක්සිං තරග ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා තිබෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක්. ඒ නිසාවෙන් එම තරගාවලියට පෙර ඉතාමත්ම හොඳ අත්දැකීමක් මෙම තරගාවලියට සහභාගී වීමෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම සඳහන් කරන්නට ඕනේ සංජය, මෙම තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම තායිලන්තයේදී පැවැත්වෙන තායි විවෘත බොක්සිං තරඟාවලිය සඳහාත් පිටත්වයාමට නියමිතයි. එම තරඟාවලිය මේ මස 29 වනදා සිට ජූලි මස 7 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
බොහොම ස්තුතියි රංගන. දැන් අපි සූදානම් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරඟ සංචාරයේ දෙසට අවධානය යොමු කරන්නට මෙම තරඟාවලියේ තුන්වන තරඟය ඉතාමත් සුවිශේෂී තරඟයක් බවට පත් වුණා. එංගලන්ත කණ්ඩායම එක්දින ජාත්‍යන්තර තරඟ පිටියේ ඉනිමකදී වාර්තා කළ ඉහළම ලකුණු ප්‍රමාණය ඔස්ට්‍රේලියාවට එරෙහිව වාර්තා කරන්නට සමත් වුණා. ලකුණු 481ක් ඔවුන් මෙහිදී ඔස්ට්‍රේලියාවට එරෙහිව වාර්තා කළා. ඒ වගේම එංගලන්තය ලකුණු 242ක දැවැන්ත ජයග්‍රහණයක් අත්කරගත්තා. ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව විශේෂයෙන් මේක්දින ජාත්‍යන්තර තරඟ ඉනිමකදී වාර්තා වී තිබූ ඉහළම ලකුණු ප්‍රමාණය බවට පත්වුණේ මීට පෙර එංගලන්තය පකිස්තානයට එරෙහිව වාර්තා කර තිබූ ලකුණු 444 එම වාර්තාව බිඳහෙළන්නට ඔවුන් මෙහිදී සමත් වුණා. එවගේ මේක්දින ජාත්‍යන්තර තරඟ පිටිය තුළ ඉහළම තෙවැනි ලකුණු ප්‍රමාණය වාර්තා කර තිබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 443ක් නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව 2006 වසරේදී. කෙසේ වෙතත් මෙහිදී එංගලන්තය වාර්තා කළ ලකුණු 481ට පිළිතුරු වශයෙන් ඔස්ට්‍රේලියාවට එහිදී වාර්තා කිරීමට හැකි වුණේ ලකුණු 239ක් පමණයි. මෙම තරඟාවලියේ සිව්වැනි තරඟයට ඔස්ට්‍රේලියාව ඊයේ දිනේදී සහභාගී වුණා. එම තරඟයෙනුත් ඔස්ට්‍රේලියාවට පරාජයත් උනේ. කඩුලු 6ක ජයක් අත්කරගන්නට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට හැකියාව ලැබුණා. මෙම එක්දින තරඟාවලියේ පස්වෙනි සහ අවසන් එක්දින තරඟය එළඹෙන 24 වනදා පැවැත්වීමට නියමිතයි. අනතුරුව එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර 20-20 තරඟයක් පැවැත්වීමට නියමිතයි. එළබෙන 28 වනදා ක්‍රිකට් ක්‍රීඩා පිටියෙන් අනතුරුව දැන් අපි සූදානම් වන්නේ රුසියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය දෙසට අවධානය යොමු කරන්නට. මෙම තරඟාවලියේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම මුහුණ දුන් දෙවැනි තරඟය ඩෙන්මාර්කයේ සමගින් පසුගියදා පැවැත්වුණා. ගෝල 1-1 ලෙස මෙම තරඟය ජය පරදුමින් තොරව නිමාවට පත් වුණා. මෙය තරඟාවලියේ දෙවැනි තරඟය ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහභාගී වුණු පළමු තරඟය පැවැත්වුණේ ප්‍රංශය සමගින්. එම තරඟය 2-1 ලෙස ජය ගන්නට ප්‍රංශ කණ්ඩායමට හැකියාව ලැබුණා. එවැගේම අද උදෑසන ආජෙන්ටිනාව සහ ක්‍රෝයේෂියාව අතර පැවැත්වුණු තරඟයට මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. ඊට හේතුව වන්නේ පාපන්දු පිටියේ සුපිරි කණ්ඩායමක් වන ආජෙන්ටිනාව පරාජයට පත් කරමින් ගෝල 3-0 ලෙස ජයග්‍රහණය හිමි කරගන්නට ක්‍රෝයේෂියාව සමත්වීමයි. විශේෂයෙන්ම මේ වන විට තරඟාවලිය තුළ කිසිදු ජයග්‍රහණයක් අත්කරගන්නට සුපිරි ආජෙන්ටිනා කණ්ඩායම සමත් වී නැහැ. ඒ අනුව යම්කිසි ආකාරයකින් තරඟාවලියේ මුල් වටේදීම ඔවුන් තරඟාවලියෙන් ඉවත්වීමේ අවධානමකට මේ වන විට මුහුණ දී තිබෙනවා. ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙවර පාපන්දු ලෝක කුසලානයේ මුහුණ දෙන මීළඟ තරඟය ලැබෙන 26 වන අඟහරුවාදා පේරු කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිතයි. ඒ සමගින් අද ක්‍රීඩා පිටියේ තතු විත්‍ය අපි නිමාවට පත් කරනවා. එළබෙන සතියේදී තම්බෙමු ක්‍රීඩා පිටියේ උණුසුම් තතු විත්‍ය සමගින්.
Tell us what you think. Like us on Facebook or follow us on Twitter.